ගෞරවනීය ගෞරවනීය සම්මානසි නමස්කාර කරන පිළිගන්නාතුමනි හැමෝම සාර්ථකව පවතින්නේ අපගේ ගෞරවනීය අනුරුද්ධියාගේ සම්මානසි ශ්‍රී ලංකාවේ මහා විහාරස්ථානයේ අද දවසේ මුලින්ම ධර්ම දේශනාව පවත්වන්නේ මේ වෙලාවේ මා නමස්කාර පූර්වක ආරාධනා කරනවා මේ ගෞරවනීය පූජ්‍යපාද සම්පිටියාමන්ද ස්වාමීන් වහන්සේට අද දවසේ ධර්මාශාසනාව අපේ සම්මානීය
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරම් ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම් ජයෝ මුනින් රස්ස සුති මූලේ අහෝ සීමා රස්ස පරාජයෝසි උංගෝස යුම් දේව ගනාපසන්නා ඒතේන සච්චේන ජයසු මයිහං සාදු 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 ඕස්ට්‍රේලියාවේ බිස්මන් නගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකා ආරාමය මුල් කරගෙන පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාව 2015 වසරේ 11 වෙනි මාසයේ 18 වෙනිදා භාවනා වැඩසටහන මුලින්ම වන්දනා කර සිටිනවා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක අපිට අවසරයි වත්තේගම ධම්මාවාසනායක ස්වාමිපාදයාණන් වහන්සේට උන්වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි අපි හැමදෙනාම ධර්ම සාකච්ඡා කරන්නේ මන භාවනාවන් දියුණු කරගන්නේ ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර අලුත්ගම්ගොඩ ඥානවීර ස්වාමීන් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයත් බොහෝම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. මේට ස්වාමීන් වහන්සේ වැඩමවා ගැනීම සඳහා සන්නයුරින් දායකත්වයේ දරා ඒ කටයුතු කරපු සියලුම පින්නතුන් බොහෝම ගරුසිතින් පුණ්‍ය අනුමෝදනාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඊ අඩුව ශ්‍රී ලංකාවේ සම්මා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේට දැනෙනවද අපිට මතක් කරනවා. ඒ පින්නතුන්ටත් අපි පින් දෙනවා. සභාපතිතුමන් වන චන්දනතිසේරා මැතිතුමන්ට, ඒ වගේම ශ්‍රාවණතිසේරා මැතිනියට, ඒ වගේම මේ ගමන අප යොමු කළා කෙසේ හෝ වඩින්න කියලා ස්වර්ණා පෙරේරා මැතිනිය සහ අශෝක පෙරේරා මැතිතුමන් ඇතුළු ඒ පින්නතුන්ට අපි බොහොමත්ම පින් දෙමින් වැඩසටහන ආරම්භ කරනවා. අද වැඩසටහන වැඩිපුර කතා බහකට වැඩිය භාවනාත්මකව ගත කිරීමට තමයි අවකාශය යොදාගන්නේ. ඒ අවබෝධය ඉක්මන් කරනවා. මොකද හේතුව අපි හොඳින්ම අපේ මනසත් එක්කම තේරුම් ගන්නවා අපේ මානසයේ තියෙන ස්වභාවය. නැත්තම් වාචිකවනේ අපි ඉගෙන ගන්නේ. අපිට පුළුවන්කම තියෙනවා අපේ මානසික ස්වභාවය නිවන එනිවන් ධර්මය මනසත් එක්කම පවතිමින් තේරුම් ගන්න. මුලින්ම හිත කය වචනේ සැහැල්ලු කරගෙන අතීතයේ දේවල් අනාගතයේ දේවල් වර්තමානයේ දේවල් කිසි දෙයක් පිළිබඳව ඇඟට ගන්න නැතුව, හිතට ගන්න නැතුව, ඔළුවට ගන්න නැතුව තමන් ගහක් වාගේ මල් පැලයක් වාගේ ස්වභාවික වන. ගහක තියෙන ස්වභාවිකත්වය බලන්න කොච්චර මෙහෙවරක් කළත් හරි ස්වභාවික තත්වයක් තියෙනවා මේ මිනිස්සයට වඩා. අන්නේ ස්වභාවික ගුණය ඔබ තුල ඇති කරගන්න. මුලින්ම ඇති නොවන්න පුළුවන්. හැමින් සැරේ ඔබ තුල ඇති වෙන්නට ඉඩ හරින්න. මේ මොහොතේම දැන් අපි ආරම්භ කළා භාවනාව. මුලින්ම සැහැල්ලු කරගන්න සිත. ඔබ සැහැල්ලුවෙන් සිටින විට පැමිණෙන දේවල් පිළිබඳව කලබල වෙන්න එපා. සැහැල්ලුවක් ඔබේ හිතේ නැත්නම් ඒ අසන්සුන් නම් ඒ පිළිබඳවත් ඔබ කලබල වෙන්න එපා. අපි සැහැල්ලුව අපේක්ෂාවෙන් සිටියත් අපේ සිතේ යම් චංචල කම්පන ප්‍රකම්පන තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕන ඒ තමයි අපේ සාංසාරික මනස, අධ්‍යාත්මික විඥානය, එහෙම නැත්නම් මනෝකායයේ ස්වභාවය. ඒ හරි ශක්ති ස්වභාවයකින් සමන්විතයි. ඒ හොඳින් ඔබ තේරුම් ගන්න. මේ අධ්‍යාත්මිකව දැනෙන දේ මම නෙමෙයි, ඒ වෙනම කොටසක් හැටියට ඔබ තේරුම් ගන්න. ඔබට ඔය අධ්‍යාත්මිකව දැනෙන මනස මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, ඒක වෙනම කොටසක්. මම තමයි මේ මොහොතේ අර වර්තමානයේ සැහැල්ලුවෙන් ඉන්න කෙනා. අර දඟලන මනස වෙන කෙනෙක්. ඒ විදිහට දකින්න, ඒ විදිහට තේරුම් ගන්න. හරියට කෙනෙක් දිහා බැලලා එයා යන එන ගමන් බිමන් පිළිබඳව අවධානයෙන් ඉන්නවා වගේ. ඔබේ මනසේ ඇතිවන සෑම දෙයක්ම ඔබේ අවබෝධය පිණිස උපකාරක වන කාරණයක්. එහෙම නැතුව ඉවත් කරන්න ඕන කාරණයක් නොවේ. ඔබට වැඩිපුරම පහළ වෙන්නේ ඔබේ සිතේ ලෝභ සිතුවිලිද, ද්වේෂ සිතුවිලිද, මෝහ සිතුවිලිද කියලා යම් ගණනය කිරීමකට ඔබ ලක් කරගන්න. ස්වභාවිකව ඔබ අපේක්ෂා කරන්නේ නිසලත්වය, නිහල බව, සැහැල්ලුව. නමුත් සැහැල්ලු නොවන මනස යම් යම් කරුණු පදනම් කරගෙන චේතනා පහළ වෙනවා. ඒ පහළ වෙන දේවල් තේරුම් ගන්න ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මලු තුනට යොමු කරලා වැඩිපුරම අදාළ වෙන්නේ මොන වගේ සිතුවිලිද කියලා බලන්න. එවිට ඔබගේ යම් චරිත ලක්ෂණය පිළිබඳව හඳුනා ගැනීමක් ඔබට කරන්න පුළුවන්. එසා මනස කියන්නේ තවදුරටත් මගේ දෙයක් නෙමෙයි. මම කියන්නේ සැහැල්ලු විද්‍යාඥයෙක්, මධ්‍යස්ථ විද්‍යාඥයෙක්. මනස කියන්නේ ඒ විද්‍යාඥයා ලක් කරගන්න විෂය, එහෙම නැත්නම් සිද්ධාන්තය. විද්‍යාඥයෙක් ඇටයක්, ගෙඩියක්, පැලයක් පරීක්ෂා කරන්නාක් මෙන් ඔබේ මනස ඔබ විද්‍යාඥයෙක් වී පරීක්ෂා කරන්න. ආමිසයක් නැතිව ස්වභාවික සැහැල්ලු බවක් හෝ සානසීලීත්වයක් ඔබට දැනෙනව නම් ඒ නිරාමිස සතුටයි. නිරාමිස සතුට අපි භාවනාවෙන් අපේක්ෂා කරන්නා වූ දෙයයි. ආමිසය කියලා කියන්නේ වින්දනාත්මක යම්කිසි කාරණයක් පදනම් කරගෙන ඇතිවන වේදනාව. කිසිදු හේතුවක් නැතිව කාරණයක් නැතුව සංසුන් වීම නිරාමිස වේදනාව. සෑම හුස්ම වාරයක්ම එළියට පිට වෙන හැම වෙලාවෙම ඔබේ තියෙන හිතේ බරත් ඒ හුස්මත් සමග එළියට මුදා හරින්න. ප්‍රාශ්වාසය පමණයි කල්පනා කරන්නේ. පිටතට පිට වෙන හුස්ම වාරය පමණයි අවධානය. ඒ හැම හුස්ම වාරයක් සමගම ඔබේ හිතේ බර මුදා හරින්න හුස්මත් සමගම. හිත සැහැල්ලු කරන්න, හිත ඝන කරන්න නැතුව, දරා ගන්න නැතුව සැහැල්ලු කරමින් පිට වෙන හුස්ම වාරය සමගම තමන්ගේ හිතේ තියෙන බරත් ඒ හුස්මත් සමගම එළියට යන්න ආසේ සැහැල්ලු කරන්න. ඇති වෙන ඕනම මානසික ස්වභාවයක් ඔබගේ අවබෝධය පිණිසයි. පරේක්ෂකයෙකුට කුඩා කුඩා සිද්ධාන්තද ශාල මහ සිද්ධාන්තද සියල්ලම පරේක්ෂණයට අදාළයි අයත්. යම් ස්වභාව ලක්ෂණයක් තියෙද එය ඔබ මනාව තේරුම් ගන්න. එය මගේ ස්වභාවය හෝ මගේ ආත්මීය ස්වභාවය හැටියට දරානුගෙන තවදුරටත් එය පරීක්ෂා කරන්න. දුක් වේදනාවක් ඇතනම් එය මගේ කර නොගෙන පරීක්ෂාවට ලක් කරන්නේ ඇයි මේ දුක් වේදනාව? දුක් වේදනාවේ ස්වરૂපය කොහොමද කොතනද? එය වෛරය මුල් කරගත්ත, තරහව මුල් කරගත්ත, කරුණාව දයාව මුල් කරගත්ත, අටලෝ දහමින් කුමන ආකාරයේ කම්පන වේගයක්ද? ඔබ අපේක්ෂා කරන්න හිතේ නිශ්චලත්වය. ඔබ අපේක්ෂා කරන්න හිතේ නිවියාම. ඔබ අපේක්ෂා කරන්න පුජ්‍යලත්වයෙන් බැහැවීම. ඔබ අපේක්ෂා කරන්න බලාපොරොත්තු වලින් තොරව වර්තමානයේ වර්තමානයේ දාතහැර සංසුන්ව සිටීම. අසන්සුන් හිත මගේ කර නොගෙන සන්සුන් සිත මගේ කරගන්න. දැවෙන සිත මගේ කර නොගෙන නිවුණු සිත මගේ කරගන්න. නිවුණු සිත මගේ කරගෙන නිවෙමින් වාසය කරන්න. තමන් නිවෙමින් වාසය කරන්න. තමන්ගේ සිරස ඔළුව සැහැල්ලු කරන්න. අධ්‍යාත්මිකවත් බාහිරවත් තමන්ගේ ඔළුව සැහැල්ලු කරන්න. වර්තමානය අතහැර වාසය කරන්න. තමන්ගේ සිතගත තමන්ගේ ඔළුව සිරස සැහැල්ලු කරගනිමින් වර්තමානය අතහැර වාසය කරන්න. වර්තමානයේ ක්‍රියාවකට හෝ වර්තමානයේ රැඳීමකට හෝ වර්තමානයේ බැලීමකට හෝ සම්බන්ධ නොවීමයි වර්තමානය අතහැරීම යනු වර්තමානය අතහැර වාසය කරන්න. වර්තමානයේ අතහැර වාසය කරන්න. වර්තමානයේ ක්‍රියාවකට, දැකීමකට, විඳීමකට නොමැඳී වර්තමානයේ අතහැර වාසය කරන්න. එවිට ඔබ මේ සෝබා දහමේ හමා යන ගලා යන තවත් වලාකුලක් සෝබා දහමේ පැලෑටියක් හා සමානයි ඔබ වර්තමානය අතහරින්න. ස්වභාවික ලෙස ගලා යන ගංගාවක් හා සමානයි වර්තමානය අතහරින්න. මා තුල ඇලෙන්නා ගැටෙන්නා කවුද? ඔබ විමසන්න ඔබේ සිතෙන් සොයා යන්න ඔබේ අධ්‍යාත්මය තුල මා තුල ඇලෙන්නා ගැටෙන්නා කවුද? එහි ස්වરૂපය කුමක්ද? ඇයි මම ඇලෙන්නේ? ඇයි මම ගැටෙන්නේ? හේතු කාරණේ කුමක්ද? ඇලීමේ ගැටීම නිෂ්පාදනය කරන්නේ කවුද? හොඳින් අත්දින අවබෝධ කරගන්න. මා තුල ඇලෙන්නා ගැටෙන්නා කවුද? අනුමත කරන්න ප්‍රතික්ෂේප කරන්න කවුද? මාගේ අධ්‍යාත්මය තුල අල්ලා ගන්නා වූ ස්වභාවය, ධර්මතාවයක්, එහෙම නැත්නම් කෙනා කවුද? මාගේ අධ්‍යාත්මය තුල අතහරින්නා කවුද? එම ස්වභාවය, එම ධර්මතාවය, එම ලක්ෂණය හරියට ඔබ තේරුම් ගන්න. අපහසු වුවත් ඒ කන්ද තරණය කළ යුතුයි අපි මේ ගමන් මඟ නිමා කිරීම සඳහා. වීරිය වඩන්න, සිහි අවදි කරගන්න, ප්‍රඥාවන්ත වන්න, නිවන අවබෝධයට පැහැදුණු සිත සද්ධාව ඇති කරගන්න, සද්ධා වීරිය සති සමාධි අඤ්ඤා මනාකොට අවදි කොටගෙන ඇලෙන්නා කවුද, ගැටෙන්නා කවුද? එක පිළිතුරකින් අතර නොවී තව දුරටත් සොයා යන්න. නිතර වර්තමානයේ අතහැර වාසය කරන්න. සෑම අතීත සිද්ධාන්තයක්ම මතක් වන්නේ වර්තමානයේ තුලයි. එය මෙනෙහි කරන, එය කල්පනා කරන මොහොත වර්තමානයයි. සෑම අනාගත සිද්ධාන්තයක්ම මෙනෙහි කරන මොහොත වර්තමානයයි. වර්තමානයේ තුල ක්‍රියාසිත වර්තමානයයි. වර්තමානයේ අතහැරීම යනු අතීත අනාගත හා වර්තමාන යන තුන් කල් අතහැරීම. වර්තමානයක් නැති තැන අතීතයක් හෝ අනාගතයක් සෑදන්නේ නැත. මානසික ක්‍රියාවක් අපේක්ෂානකොට වර්තමානයේ ක්‍රියාවෙන් නිදහස් වන්න තව ක්‍රියාවකට මාරු නොවී වර්තමානයේ ක්‍රියාවෙන් නිදහස් වන්න. ඒ බොහොම පරිස්සමින් ඇති කරගන්න තව ක්‍රියාවක් එළඹගන්නේ නැතුව අල්ලගන්නේ නැතුව වර්තමානයේ ක්‍රියාවෙන් මනෝ ක්‍රියාවෙන් අත් මිදෙන්න. සිතුවිල්ලට එහා ගියා චේතනා ස්වરૂපය මුල් කරගන්න. චේතනා ස්වરૂපයෙන් ක්‍රියාවට බැස ගන්නා වූ තත්ත්වෙ නිදහස් වන්න. තව ක්‍රියාවකට නොමැදෙන්න. ක්‍රියාවෙන් නිදහස් වන්න. හොඳින් පරීක්ෂා කර බලන්න ඔබ ක්‍රියාවෙන් නිදහස් වන්නට උත්සාහ කරන හැම මොහොතකම නැවත ඔබ තවත් ස්වરૂපයක ක්‍රියාවලියකට බැඳෙනවාදැයි. එහෙමනම් ධර්මයේ මනාකොට පිහිටීම යනු ක්‍රියාවකට නොමැදී තව ක්‍රියාවකට නොමැදී අත්හැරීමයි. එයයි මනාකොට පිහිටීම. නමුත් ඔබට ඒ පිහිටීම සිදු කරගන්න එකවර අපහසු වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් උත්සාහ කරන්න, හොඳින් සිහියෙන් බලා සිටින්න. මනාකොටද ධර්මය ප්‍රකට වෙන්නේ. එහෙම නැත්නම් සුපුරුදු චින්තන ස්වභාවයට අනුකූලවද. මේ ස්වභාවික தත්ත්වය ධර්මානුකූල කරන්න වර්තමානය අතහරින්න කාලයට නොබැඳී මේ මොහොතේ ක්‍රියාව අතහරින්න තව ක්‍රියාවකට නොබැඳී. ඒ තාම අසීරු කාරණයක්. ඔටුවේ පිටේ දොම ගෙඩියක් තියනවට වඩා අමාරුයි. ඉරට්ටක් උඩ සිටගන්නට උත්සාහ කිරීම හා සමානයි. හේත් මනාකොට අවබෝධ කරගන්නට උත්සාහවත් විය යුතුයි. හොඳින් වීර්යය ඇති කරගෙන හොඳින් සිහිය උපදවාගෙන හොඳින් ධර්මඥානය අවදි කරගෙන ධර්මඥානයෙන් තමන්ගේ මානසික ස්වභාවයන් ආලෝකමත් කරමින් හැඩගස්වමින් කටයුතු කරන්න මේ ගමන් මගේ අපහසුතාවය ගමන් මග කෙළවරට යනතුරු පමණයි. පසුව ඔබට විශාල ලාභයක් තියෙනවා. යම් දුෂ්කරතාවයක් තියෙනවා නම් ඒක උසුලා ගැනීම ඔබට බොහෝ ලාභයක් පිණිසම හේතු වෙනවා. වර්තමානයේ දුක් වේදනා අතහරින්න. වර්තමානයේ දුක් වේදනා නම් අතහරින්න. සිතින් ඒවල් ගන්න එපා. මම මගේ ආත්මය වශයෙන් ඔහේ තියෙන්න ඕනේ කියලා හිතන්නත් එපා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න එපා. සුඛ වේදනාවත් අතහරින්න. ඒව මගේ ආත්මය හැටියට ගන්න එපා. උපේක්ෂා වේදනාවත් අතහරින්න. ඊට වඩා වැඩි දෙයක් ලෝකයේ සොයන්න. දුක් වේදනාවට වඩා සුඛ වේදනාවට වඩා උපේක්ෂා වේදනාවට වඩා දෙයක් සොයන්න. ඔබට පාලනය නැති ඔබේ අධ්‍යාත්මය තුල දඟලන වෙන කෙනෙක් ඉන්නව නේද? ඒ දඟලන මානසිකත්වය මම මගේ හැටියට අරගෙන ඉන්නව නේද? වාහනේ මගේ කරගත්තාම වාහනේ සියලුම වේදනා ඔබට. ඔබේ වාහනේ ඔබ විකුණා දැම්මට පසුව ඒ වාහනේ එතරම් වේදනා ඔබට තිබේද? ඔබ විකුණා දැමපු වාහනේ පොඩ්ඩක් මතක තියාගන්නකෝ. කොහොමද ඔබට දැනෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහනේ. හායි මගේ කරගත්ත වාහනේ හොඳට දැනෙනවා. හීරුනොත් තුවාලුනොත් අඩුවක් පාඩුවක් තිබුණොත් දැනෙනවා. එවනම් මේ මගේ කරගන්න සිත ඔබ ගත්ත වාහනේ වගේම වේදනාකාරී. මේ සිත තුළ ඇත්තේ අවිද්‍යාවක්. මේ සිත කෙරෙහි පවතින අනවබෝධයක් මා තුළ පවතින්නේ. මේ සිත මම මගේ ආත්මය කොට නොගන්න එක ගැඹුරු මනසින් සිද්ධ කර යුතු ආත්ම පරිවර්තනයක්, හුදෙක් සංකල්පයක් නොවිය යුතුයි. සංකල්පයක් වූ සියලු දුක් විඳිමින් තමන්ගේ නොවේ යයි සිතයි. හැබැයි සැබවින් අතහැර දැමුවොත් කිසිදු වේදනාවක් නොවී තමන්ගේ සිත සුවසේ පවතී. හිතේ සංසුන්කමක් නැත්නම් නිසල බවක් අපේ අපේක්ෂාව එයයි. වේදනා නොවේ, උපාදාන නොවේ. ඔබේ මනස කර තබාගෙන යන්නේ නැතුව කර තබාගෙන එළීමෙන් පලක් නැති බව දැනගෙන මේ මනස බිමින් තබන්න. හරියට මල්ලක් ඔළුවේ දරාගෙන ගියපු කෙනෙක් බිමින් තිබ්බා වගේ. ඒකෙන් අදහස් වෙන්නේ අර අල්ලගෙන හිටපු ස්වභාවය තමන් දුරස් කරා කියන එකයි. කවර තේරෙන්නේ දහස් වරක් ලක්ෂ වාරයක් ප්‍රකට කරන්න. කිසිවෙක් නොවන්න ඔබ දැනට කිසිවෙක් වී ජීවත් වෙනවා ඇති. කිසිවෙක් නොවන්න අධ්‍යාත්මය තුළින් දර්ශනය තුළින් කිසිවෙක් නොවන්න. උස් කෙනෙක් හෝ පහත් කෙනෙක් හෝ සමාන කෙනෙක් හෝ නොවන්න. අධිමානය, හීනමානය, සේයමානය අතහැරලා තමන්න. උස් කෙනෙක් හෝ පහත් කෙනෙක් හෝ සමාන කෙනෙක් හෝ නොවන්න. ඔබයි මේ බීජ වපුරුවේ යුත්තේ, ඔබයි මේ පල නෙලා ගත යුත්තේ, ඔබයි ඔබගේ මනස හැඩගස්වා ගත යුත්තේ ධර්මානුකූලව. එයයි ධම්මානුධම්ම පටිපත්ති කියන්නේ, අධ්‍යාත්මය හැඩගස්වා ගැනීම. බාහිරේ හැඩගස්වා ගැනීම, මේ දෙකම. කිසිවෙක් නොවන්න. සස් කෙනෙක් නොවන්න, පහත් කෙනෙක් නොවන්න, සමාන කෙනෙක් නොවන්න. ඔබ ස්ත්‍රියක් යයි නොසිතන්න, පුරුෂයෙක් යයි නොසිතන්න, පහත් කෙනෙක් යයි නොසිතන්න, උසස් කෙනෙක් යයි නොසිතන්න, සමාන කෙනෙක් යයි නොසිතන්න, නොපිළිගන්න. ඔළුවට කිසිවක් පටවන්නේ නැතිව, සිතට කිසිවක් පටවන්නේ නැතිව වාසය කිරීමක් නැතිව වාසය කරන්න. සංසුන් කිරීමක් නැතිව සංසුන් වන්නට ඉඩ හරින්න. ක්‍රියාව ඉක්මවා ක්‍රියාවෙන් නිදහස් වන්න. හිසට කිසිවක් පැටවීමෙන් වළකින්න, හිතට කිසිවක් පැටවීමෙන් වළකින්න. එසේනම් අරමුණක් දීමෙන් වළකින්න. මනසේ ඇතිවන හැම ස්වභාවයක්ම වරදක් කොට නොගෙන විද්‍යාත්මකට යම් සිද්ධාන්තයක් කාරණයක් ලෙස දැනගන්න. අහස පරීක්ෂා කරන තාරකා විද්‍යාත්මකට අහසේ ඇති හැම දෙයක්ම ඒ තාරකා විද්‍යාවට අදාළ දෙයක්. මනස පරීක්ෂා කරන කෙනෙකුට මනසේ ඇතිවන ඕනෑම දෙයක් තමන්ගේ පරීක්ෂණයට අදාළ දෙයක්. වෙන්නු දෙයක් නැත. ඔබය සංසුන්ව බාර ගන්න, අවබෝධ කර ගන්න, ස්වභාව ලක්ෂණ හඳුනා ගන්න, මේ මොහොතේ සිදුවන සියල්ල හඳුනා ගන්න. මනස මගේ නොවේ, මම නොවේ, මා වැඩ කරන විද්‍යාගාරයයි පරේෂණාගාරයයි. මනස කියන්නේ මට පාලනයෙන් තොරව අධ්‍යාත්මයේ කලඹන යම් සාංසාරික සිද්ධාන්තයක්. එසේ ගන්න ඔබට ලේසි මේ පරේෂණය සිදු කරන්න. ඇඳුමක් ඇඳගත්තොත් ඇඳුමේ හැඩේ පේන්නේ නැහැ. ඇඳුම ටිකක් දුරින් තියලා බැලුවොත් තමයි ඇඳුමේ හැඩේ පේන්නේ. ඒ වගේ මේක මම මගේ ආත්මය කියලා ගත්තාම ඔබට මනස වටහා ගන්න බැරි වෙනවා. ඒ නිසා කියන්නේ දුරින් තියන ඔබ නෙමෙයි, මගේ නෙමෙයි. ඒ පරේෂණයට ලක්වන යම් කාරණයක් සිද්ධාන්තයක්. තාරකා විද්‍යාඥයෙකුට අහස වගේ ඔබට ඔබේ මනස. හොඳයි, සාදු සාදු සාදු. ඔබ තවදුරටත් මේ අධ්‍යාත්මික අවධානයෙන්ම සිටිමින් ඇති වුණු ස්වභාවයන් පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. හොඳ අවධානයෙන් ඉන්න, අවධානයෙන් බැහැර වෙන්නට එපා. ඔබේ පුරුදු කරගෙන ගියපු තමා වෙතට යමු අවධානයෙන් සිටින්න. ඒ සිටිමින් තමයි අපි කතා කරන්නේ. ඔබට හමු වූ පහසුකම් ඇති, අපහසුතාවයන් නැති, ගැටලු ඇති, විචිකිච්ඡාවල් සැකවල් ඇති වෙන්නට ඇති, පසු කරගන්න, වෙනස් කරගන්න අපහසු වෙච්ච කාරණා ඇති, තේරුනේ නැති කරුණු ඇති කෙනෙක් යම් යම් අයට තියෙන පුළුවන්. සමහර විට සමහර අයට මනාකොට ප්‍රකට වෙන්නේ ඇති. අපි බලමු අහලා ඔබේ මනස පිළිබඳව ඔබට හිතුනේ මොකද, දැනුනේ මොකද, මනසේ ස්වභාවය තත්ත්වය මොකක්ද. බලන්න ඔබේ හිතෙන් ප්‍රශ්නයක් මතුවෙනවද කියලා. සාංඝාසික අහන්න ඕන කියලා ප්‍රශ්නයක් එනවද කියලා බලන්න. නැත්නම් හදන්න එපා, ස්වභාවයෙන් ප්‍රශ්නයක් මතුවෙනවද බලන්න. ස්වභාවයෙන් ප්‍රශ්නයක් ඇති වෙනව නම් අතෝසවා තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. අතහැරීමක් තිබේද අල්ලා ගැනීමක් තිබේද එය වර්තමානයයි අතහැරීමත් අල්ලා ගැනීමත් අතහරේද එය වර්තමානයේ අතහැරීමයි මා කී දේ ඔබට වැටහුණාද අල්ලා ගැනීමක් තිබේද අතහැරීමක් තිබේද එය වර්තමානයයි අල්ලා ගැනීමත් හරිද අතහැරීමත් හරිද එය වර්තමානයේ අතහැරීමයි සංවරය උපදිනින් පසුයි නැත්නම් අපි ඉතුරු වෙන්නේ තෙරපීම ගොඩක් අය වර්තමානයේ සංවර වෙනවා මේ සංසුන් වෙනවා කියලා කරගන්නේ තෙරපීම තෙරපීම නැමේ අතහැරීම කරගන්න පුළුවන් අර ආකාරයට හදට බලන්න ඔබ වර්තමානයේ සංසුන් වෙනවා කියලා මොකද කරගත්තේ කියලා ගොඩක් කලාවට තෙරපුණා තමන් තද කරගත්තා තෙරපගත්තා ටිකක් සාන්නස තේරුම් කළ දෙනවට වඩා ගැඹුරින් ඒ පිළිබඳව සිතන්න මොකද ඔබේ සංවේදී මනස ඔස්සේ තමයි ඒ කාරණය ඔබ හඳුනාගත යුත්තේ එහෙම නැතුව අපිට ඒක සම්පූර්ණයෙන් කියා දෙන්න පුළුවන් කමක් නැහැ ඒ කාරණේ ගොඩාක් දේ ඔබ තමයි දැනගන්නට ඕන ධර්ම දේශනාවෙන් ලැබෙන 10යි 90ක් ඔබ සිද්ධ කර ගන්නට ඕන හේතුව මේ වචන දුප්පත් තේරුණා නේද වචන දුප්පත් විශ්වයේ කෙලවර හොයන්න රොකට් එකක් හදන්න බෑනේ ඇයි අපිට තියෙන අමුද්‍රව්‍ය දුප්පත් නේද ඉරට යන්න රොකට් එකක් හදන්න බෑනේ ඇයි බැරි හිරු කරා ලං වෙනකොට රොකට් එක ද්‍රව බවට පත් වෙනවා එහෙනම් දැන් වතුර බවට පත් වෙනවා දිය වෙලා යනවා ඒ නිසා හිරුට යන්න රොකට් එකක් හදන්න බෑ ඇයි අපි දුප්පත් ඒ වගේ මේ වචන වලින් නිවන කරා යන්න බලයක් හදන්න බෑ ඒ නිසා තමන් බොහොම ඥානවන්ත වේතුයි තමන්ගේ අධ්‍යාත්මය පුරුදවා ගන්නට ඒ ධර්මය අවබෝධ කරගන්නට මහන්සි වේතුයි වචන හරිම දුප්පත් වචන වල තියෙන හීන වචන වල තියෙන සිහින මෙතන ජපන් භාෂාව දන්නේ නැති පිරිසකට මා ජපන් භාෂාවෙන් දේශනේ කරොත් තේරෙයිද? නෑ ඔබට තේරෙයිද මං ජපන් භාෂාවෙන්? ජපානයේ ඉඳලා පොදු භාෂාව පුරුදු වෙච්ච නැති අනිත් සියලු දෙනාටම තේරෙන්නේ නෑ. ඇයි ඒ? මේ භාෂාව පිළිබඳව හීන අපි ළඟ නෑ. පැහැදිලිද? එතකොට සිංහල භාෂාව අපිට තේරෙන්නේ ඇයි? හීන අවදි වෙන. එවන මේ හීනෙන් අවදි වෙලා තමයි අපි ධර්මයේ තේරුම් ගන්න ඕන. වචනෙන් බැහැර වෙලා වචනේ ඉක්මවා. ඒක ලේසි නෑ. කොස් ගෙඩියක් අඳුන ගන්නවා වගේ, දෙල් ගෙඩියක් අඳුන ගන්නවා වගේ, දියුල් ගෙඩියක් අඳුන ගන්නවා වගේ, අන්නාසි ගෙඩියක් කියනකොට මතක් වෙනවා වගේ ලේසි නෑ. ගම්බීරෝ අයන් දම්ම පණ්ඩිත වේදනියෝ මේක මහා ප්‍රඥාන්ගේ හැබැයි ඒ ප්‍රඥාවත් එකවර සිද්ධාර්ථ ගෞතමයන්ටවත් පහළොමේ නෑ ඒක හෙමින් බොහොම කැපවීමෙන් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා නෙමේ සවෘද්ධක් අතිශය දුක් විඳලා මහරහත් බව ලැබූ මහරහතන් වහන්සේලාගේ රහත් වේදින් වහන්සේලාගේ ජීවිත කතාව බලන්න මුළු ආත්මයම පුදලා සංසාරේ පුරුදු කරලා හිටපු කලාතුරකින් කෙනෙක් ක්ෂණිකව අවබෝධ කරගන්නවා. නැත්නම් අනිත් හැම දෙනාම අධ්‍යාත්මික ලොකු කැපවීමක් කරලා. ඒ අධ්‍යාත්මික කැපවීම ඔබ කළ යුතුයි. වර්තමානය අතහැරීම පැහැදිලිද? තුවාලයක් එකවර බෙහෙත් දැම්මාම සනීප වෙන්නේ නැහැ නේ. තුවාලයට බෙහෙත් ටිකක් දාගෙන ප්ලාස්ටර් එකකුත් තියාගෙන සති ගණන් මාස ගණන් ඉන්නේ. ඒ වගේ මේ බෙහෙතක් දාන්න හිමින් සරින් කපාරට තුවාලේ එනේ තුවාලේ එහෙම මැජික් එකක් නැහැ නේ නේද? ඒ වගේ තමයි මේ හිතේ තියෙන තුවාලේට ධර්මයේ බඳින්න හොඳට බෙහෙත. බඳලා තිබ්බහම පොඩ්ඩක් ධර්මයත් එක්ක පසු වෙනකොට ඔය හිතේ තුවාලේ වේලිලා සනීප වෙලා හොඳට අවබෝධය කොට නැගේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවනන් නේද? ඒතම් මංගල මුත්තම. ඈ කල්යාණ මිත්‍රත්වය නේද? සද්ධර්ම සවනේ යෝනිසෝ මනසික දිගින් දිගට යෙදෙන. ඒ කියන්නේ තුවාලෙට බෙහෙත් බඳින්න දිගින් දිගට. එක දවසක් බඳලා ඊළඟ දවසේ දොස්තර මහත්තය බලන්න ගියේ නැති වුණොත් අර තුවාලෙ තැඹිලා කුණු වෙන්න පුළුවන්. ඒසේ ඊළඟ දවසේ ගිහින් ප්ලාස්ටර් එක කපලා අලුතෙන් මේ දාන්න ඕන මිනිස්සු නේද? ඒ වගේ ටිකින් ටික අපි ධර්මයේ මේ එකතු කරනකොට අපේ අවබෝධය එකවර ගොඩනගෙනවා. දැන් අපි ස්වාමීන් වහන්සේලා හැටියටත් එහෙමයි. අපි වින්ද වේදනා දුක් පීඩා ඒක දන්නේ අපි. අපි තරම් පීඩා වෙන්නේද කියලා. ඒක මෙච්චර හොඳ ගුරු උපදේශ ශක්තියෙන් සරලව අපිට හම්බුනේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් පීඩා වෙන්නේ. ඉතින් අපි දැනගත්ත දෙයින් හරිම දේ හොඳම දේ අපි ලබා දෙනවා. දැන් දොස්තර මහත්තයෙකුත් එක ලෙඩේකට බෙහෙත් 10ක් විතර දන්නවනේ. නේද? ඉතින් තමන්ට පුළුවන් තමන් කරන්නේ තමන්ගේ රෝගියාට හොඳම බෙහෙත දෙන අර බෙහෙත් 10ම පවන්න ඒකේ හොඳම එක තෝරලා පොනවා. ඒ වගේ අපි බොහෝ භාවනා ක්‍රම ඉගෙන ගත්තට ඒ දේවල් වලින් හොඳම දේ අපි ඇත්තට පවන්න උත්සාහ කරනවා. වැඩිපුර බෙහෙත් වල නම් ගම් දැනගත්තේ නැති වුණත් කවන්නේ හරියට බෙහෙත පානය කරොත් ලෙඩා සුවපත් වෙනවා. ඒ කියන්නේ මේ මානසික අතහැරීම ඔබ හරියට සිද්ධ කළොත් ඔබ ගොඩක් ධර්මයේ බණ දැනගත්තේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර ලාට බෙහෙත් නම දන්නේ නැහැ ලෙඩා සුවපත්. එහෙම අවබෝධ වෙච්ච අය ඉන්න මොන මොකද්ද දන්නේ ජහල්ුවක් තියෙනවා. මොකද දන්නේ මට කිසි දුකක් දැනෙන්නේ නැහැ, පීඩාවක් දැනෙන්නේ නැහැ. හරි සන්තෝෂයෙන් සැහැල්ලුවෙන් ඉන්න කලකිරින්නේ නැහැ. තත්ත තත්‍රාභිනන්දනී. නැවත නැවත ඇලෙන ගතිය, නැවත නැවත බැඳෙන ගතිය. තියෙනස පින්නතුනේ මේ මනසේ අතරින බදති ලක්ෂණේ. ඒක කූඩැල්ලගේ ගමන වගේ. කූඩැල්ල එක තැනක් අතහරින තව තැනක් හොඳින් අල්ලගෙන. අපේ මනසත් එහෙම මේ අතහරිනෝ මේ ඇලෙනෝ. ඊට පස්සේ ඉතින් කියනවා කො සවිනාස කිව්වට අතහැරින්නේ නෑනේ. ඒක එහෙම තමයි ගති ලක්ෂණේ ඒකයි. ගති ලක්ෂණ එක තමයි. එහෙමනම් ඒ ගති ලක්ෂණය තමයි අපි බඳින්නේ මනා සිහියෙන්, මනා ප්‍රඥාවෙන්, මනා ධර්ම අවබෝධයෙන්. ඒ ගති ලක්ෂණය අපි ධර්මයෙන් බඳිනවා. චේතනා කර්මයකට හසු නොවන මාවත අවදි කරගන්නවා. එක දවසක අවදි වෙනවා. ටිකින් ටික පුරුදු කරනවා. එදාට තමයි අපි දැනගන්නේ කර්මයට බැඳිලා කරත්තේ කරතියා ගත්ත කෙනෙක් වගේ මම මෙතෙක් කාලයක් දුක් විඳා දැන් නම් මම කරත්තයත් හැරියා කියලා. අපි හිතන්නේ බුදුදහම සංකල්පයක් කියලා. සංකල්පයක් නෙමෙයි. බුදුදහම කියන්නේ දෘෂ්ටියක් කියලා. දෘෂ්ටියක් නෙමෙයි. බුදුදහම කියන්නේ යම්කිසි වෘතයක් කියලා. කියන්නේ යම්කිසි පිළිවෙතක් පිළිපැදීම. එහෙම දෙයක් නෙමෙයි. අපි නිවීම ගැන අහන්නේ මාරයගින්නේ. මාරයා ඉතින් හරි ෂෝක් එකට කියලා දෙන්නේ එීම. අපි නිවීම ගැන අහන්න ඕන බුදුහාමුදුරුවන්ගේ, සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ. ඒකේ තේරුම මොකද්ද? අපි සංකල්පනා කරන්නේ නිතරම මමත්වයේ. මමත්වයේ දෙන පණිවිඩය මමත්වයට අදාළවම සැකසේද මමත්වයෙන් තොරව සැකසේද? මමත්වයේ විසින් දෙන පණිවිඩය මමත්වයට අදාළමයි සැකසෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අදාළව නොවේ. ඒ නිසායි අපි බුදුරජාණන් වහන්සේගේ විෂය වෙනවම ලෝකෝත්තර විෂයක් හැටියට අපි ටිකෙන් ටික ලබා ගන්නේ. බුදුහාමුදුරුවෝ අත්හරින්න විතරක් නෙමෙයි මතක් කරේ. අල්ල ගැනීම නැති කරන්නත් අතහැරීමත් අතහරින්නත් අපිට මතක් කළා. එහෙම නැත්නම් ඇලීමත් ගැටීමත් කියන මේ දෙකම ප්‍රහාණය කරන්න කියලා මතක් කළා. උපේක්ෂාව අල්ල ගන්න කියලා මතක් කළා නේ. උපේක්ෂා වේදනාවත් අත්හරින්න ඕන. ත්‍රිවේදනාව ඉක්මවන්න ඕන. අපි වේදනා තුනකටනේ හැමදාම ජීවිතේ ගොඩක් විඳත් විඳලා තියෙන්නේ සැපයි දුකයි උපේක්ෂාවයි. තව අවශ්‍ය නම් ඔක හය ආකාරයකට හදා ගන්න පුළුවන්. ඔය තුන මිශ්‍රව විඳිනවා. ඒක උඩ හයක් වෙනවා. හැබැයි ඔය වේදනා හය තමයි විඳින්නේ. දැන් අපි නිවන් දකින්න මොනවද කරන්න ඕනේ? සංකල්පය ඇරෙන්න, දර්ශනය ගන්න බලන්න. හිතන දේ ඇරෙන්න. මමත්වෙන් ඇහුවොත් නම් ඔකට හොඳ පණිවිඩයක් මොකක් හරි ඉක්මනින්ම දෙයි. එක ගන්න එපා. පළවෙනි උත්තරේ ගන්න එපා. ගන්න 10 වෙනි උත්තරය විතර. ඒ පුරුදු වෙලා ඉන්නේ පළවෙනි උත්තරේම ගන්නවා. එහෙම ගන්න එපා. ඒ උත්තරේ තතහැරලා තව උත්තරයක් සොයන්න කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙනවා. කොහොමද කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුනේ කොහොමද? කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොවේ දැන්. දැන් අපි මේ පින්තුන්ට කවදක හරි එහෙම දවසක් ආවොත් නේද? ඒ අදාළ නමින් අදාළ කෙනා නොවේ කියන විග්‍රහය කරන්න පුළුවන්, සිංහනාදය කරන්න පුළුවන් තත්ත්වයට පරිවර්තනය වුණොත් සියලු අන්තවලින් නිදහස් වුණා. ඇත්තටම ඔය තියෙන අපහසුතාවය සියලු අන්තවලින් නිදහස් වීමට තියෙන අපහසුතාවය නේද? ඒ වර්තමානයේ නිදහස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තුලත් තිබුණේ ඒක. ඒක තේරෙන්නේ නැහැ නේද? වැටහෙන්නේ නැහැ නේද? ඔව් ඒකේමයි. ඒ නිසයි එය ධර්මයට ලෝකෝත්තර ධර්මය යයි වහරක් එකතු වන්නේ. දේශනාක් එකතු වන්නේ. එහෙම නැත්නම් කියන්න තිබුණා ලෝකයේ ධර්මය. ලෝකයේ ධර්මය බොහොම ලේසි. මේ ලෝකයේ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ඔය තියෙන හැම දෙයක්ම වර්ධනය වෙලා තියෙන, සංවර්ධනය වෙලා තියෙන, දියුණු වෙලා තියෙන ලෝකයේ විද්‍යාවක් හැටියට. කම්පියුටර් එකක් හරි සෙල්ෆෝන් එක හරි දිනු වෙලා තියෙන ලෝකීය විද්‍යාව. ඒ හැම දෙයක්ම යන්ත්‍රයකට හෝ දෘශ්‍යමාන තත්ත්වෙන් ග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. නැත්නම් යන්ත්‍ර උපකරණයකට හෝ ග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් නිවන පුජ්‍යල දෘශ්‍යමාන තත්ත්වයකට හෝ එහෙම නැත්නම් යන්ත්‍රයකට හෝ ග්‍රහණය කරන්න බෑ. කෙනෙක් කියන පුළා එහෙනම් ඉතින් ඕක බැරිද යන්නේ? වැඩන්නේ. අන්නේ බැරි දේ තමයි ලෝකේ විශිෂ්ටයන් විසින් අවබෝධ කරගන්නා උදහම. ඔබ ළඟ තියෙන කිසිම අඬුවකින් නිවන අල්ලගන්න බෑ කිව්වොත් ඔබ මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා නිදාගන්නේ එක්කෙනෙක්, තව එක්කෙනෙක්. එහෙනම් අපිට යම් අඬුවක් නිර්මාණය කරගන්න පුළුවන්ද? ඒ නිර්මාණය කරගන්නට උත්සාහ කරාවේ. මේ ඔබ නොගිය රටක් ගැනනේ කියන්නේ. ඉතින් තේරෙන්නේ නැහනේ. නේද පින්නදර? ඔබ නොගිය රටක්, සංචාරය නොකළ රටක් ගැන මේ කතා කරන්නේ. එකවර තේරෙයිද? මේ මෑලදුල ගංගා තියෙනවා, මේ බෝඩ නැගිලි තියෙනවා, මේ වගේ මල් පතු මේ තැන්වල තියෙනවා කියලා කිව්වම සාපේක්ෂිත යම් නිර්මාණයක් ඇති කරගන්නේ. ඒ රට ගැන සිහිනිය නෙමෙයි. උපකල්පනයි. මේ ලෝකේ එක පිරිසක් ඉන්නෝ ගැඹුරු විශ්ය ධාරාවල්, ගැඹුරු අභියෝග අත්හැරලා දානවා. ඒගොල්ලෝ ඉතින් හැමදාම යන්තම් කාල බීල ජීවත් වෙනවා කියන මට්ටමේ ඉන්නවා. අපිරිසක් ඉන්නවා මේ රටේ බෑ කියන, විශිෂ්ටයි කියන, ශ්‍රේෂ්ඨයි කියන අභියෝග බාර ගන්නවා. ඒගොල්ලෝ ඒ අභියෝග වලින් ජයග්‍රහණය ලැබලා සමාජයේ ලෝකයේ ඉහළම තත්ත්වයට යනවා. ඒ වගේ තමයි මේ නිවන් ධර්මයත් පින්නතුනේ. භෞතික අභියෝගයේ බාරගත්තද නැද්ද ඒකේ ප්‍රශ්නයක් නැහැ. අධ්‍යාත්මික අවබෝධය මේ ධර්මය ඔබ හරියට බාරගත්තොත් ඔබ අනිවාර්යෙන්ම ජයග්‍රහණය ලබනවා. ඔබගේ ශක්ති ප්‍රමාණය අනුව ඔබ වේගයේ ඒකට කියන්න බෑ. ඒක කෙනෙක්ගේ සතියයි. සතර සතිපට්ඨානේ සඳහන් වෙනවා කෙනෙකුට සතියෙන් අවබෝධ වෙන්න පුළුවන් දවස් 7කින්. තව කෙනෙකුට 3 මාසකින්. තව කෙනෙකුට අවුරුදු 7කින්. තව කෙනෙකුට අවුරුදු 10කින්. ওই විදිහට නැත්තම් ජීවිතාන්තයේ දක්වා හරි වඩලා මරණ මොහොතේ වුණත් අවබෝධ වෙන්න පුළුවන් ධර්මයේ තුල අපි ගොඩ නැගුණොත්. තව අපේ දෝෂයක් තියෙනවා. පිළිගැනීම කියන ඒවා. ඒක තමයි තියෙන ප්‍රධාන දෝෂය. පිළිගන්න ඕන ප්‍රත්‍යක්ෂ කාරණා. පිළිගන්න ඕන ප්‍රත්‍යක්ෂ කාරණා. එහෙනම් ගැටලුවක් හට ගන්නවා. අතන මෙහෙම කිව්වා, මෙතන මෙහෙම කිව්වා, අරපතේ මෙහෙම කිව්වා, අපි මෙහෙම පුරුදු කළා. ඔබ සංවේදී සමිඥානක පුජ්‍යලේක් බවට පත් වෙන. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි කියන්නේ ඒ කාරණේ. ඔබ ප්‍රත්‍යක්ෂ කරගෙන යන ගමම්මක විශ්වාස කරන්න. මට පේන විදිය, මට දකින විදියත් එක්ක ඔබ වෙනස් වෙන්නේ. මම ඉස්සර හිතාගෙන හිටිය පින්නතුනේ මේ අවකාශයේ හිස් කියලා. ඔබ හිස් කියන අවකාශය දැකලා තියෙනවද? හිස් මේ ලෝකයේ අවකාශය දැකලා තිබෙනවද? ඔබ හිස්සියයි පෙන්වන්නේ කුමක්ද? දැන් මට මේ ශාලාවේ හිස් කොටස පෙන්වන්න බලන්න. ඔබ අනිවාර්යෙන් පෙන්වයි මේ ශාලාවේ මේ මැද කොටස අවකාශයේ හිස් කොටස හැටියට. එහෙමද නැද්ද? එහෙම නැත්නම් වෙනත් දෙයක් කියන්න පුළුවන් කමක් තියෙනු නම් කවුරු හරි කියන්න බලන්න. මේ පොළොවයි වහලයි අතර පිටි දෙකයි අතර මැද තියෙන අවකාශයේ හිස් කියන ඇරෙන්නට වෙන මොනවා හරි කාරණාවක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නැමෙ බාහිරෙන් මේක තෝරගන්නේ. බාහිර හිස් බවයි කියලා ඔබ කියන්නේ මොන වගේ ස්වභාවයකටද? හිස් බවක් නැහැ. ඔව්, හිස් බවක් නැහැ. කොහොමද හිස් බව නැත්තේ ඇයි? ඔව්, හරි. එහෙනම් අපි හිස් කියලා කතා කරන්නේ මොකද්ද? දැන් මේක අපි තේරුම් ගන්න ඕන නිසා මේ සාකච්ඡා කරන්නේ නේද? නැත්නම් පරද්දන්නේ එහෙම නෙමෙයි. මේ හිස් කියලා කියන්නේ මොකද්ද?
සම්මත විහරයක්
තමයි. ඔව්, සම්මත විහරයක්. හොඳයි. හිස් කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ හැමතැනම අවකාශයේ පිරී පවතිනවා කියන එක. එහෙමයිද? ඔව්. කුමකින් හෝ අවකාශයේ පිරී පවතිනවා. හොඳයි. මේ ශාලාවේ මැද කොටස ඒ අවකාශයේ පිරී ඇත්තේ කුමකින්ද? වාතයෙන් පිරී තිබෙනවා. විශ්වයේ කොයිබකවත් හිස් තැනක් නැහැ. ඔව්, ඒක සත්‍යයි. විශ්වයේ කොයිබකවත් හිස් තැනක් නැහැ. හැම තැනම අධ්‍යාත්මික වශයෙන් අපි ඒක තේරුම් ගමු. හැම තැනකම සංඥාවකින් එය පුරවාලනවා අපි. හිස් බව තෝරාගන්නේ සාපේක්ෂිතවයි. හිස් බව යනු ඒකකයක්. හිස් බව යනු ඒකකයක්. ඒකකයක් යනු සිද්ධාන්තයක්. සිද්ධාන්තයක් යනු හිස් බවින් තොර කාරණයක්. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ පෙන්වූ ඒ පූර්ණ නිදහස මේ අපිට පේන හිස් බව තුල නම් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වූ Nirodhe කොහෙද තියෙන්නේ? ඒ Nirodhe ආකාරය කුමක්ද? බුදුරජාණන් වහන්සේ Nirodhe හැටියට පෙන්වුවේ මේ අධ්‍යාත්මික නිදහස. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ Nirodhe. පංච උපාදානස්කන්ධේ කොහෙද තියෙන්නේ? තමන්ගේ සිතේ, ඈ තමන්ගේ පොතේ නෙමෙයි සිතේ. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහකට බෙදුවට හැම මානසික ස්වභාවයක් සමගම, හැම චේතනාවක් සමගම හොඳින් වෙලී පවතින කාරණා පහ. එහෙම නැත්නම් සිතක් කියන එක නිර්මාණය වෙන ආකාරය. දැන් ගහක් අඳුනගන්නෙත් ඔය පහම යොදලා. කාර් එක, බස් එක, කෝච්චිය, ප්ලේන් එක අඳුනගන්නේ ඔය කාරණා පහ යොදලා. මිනිස්සෙක් අඳුනගන්නෙත් ඔය කාරණා පහ යොදලා. ලෝභ, ద్వේෂ, මෝහ කියන ගණනේට ලක් කරලා තමයි සම විටම සියලු චේතනා පහලක. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවටයි බුදුරජාණන් වහන්සේ කර්මය කියන්නේ. චේතනාව ඉක්මවයිද කර්මය ඉක්මවනවා, කර්මය ඉක්මවයිද චේතනාව ඉක්මවනවා. ක්‍රියාවෙන් නිදහස් වෙන්න කියන්නේ ඒකයි. අපිට හැම දෙයක්ම තේරෙන්න ඕනද? නේ, මේ තියෙන්නේ රතු පාට බෝතලේ. තේරුණානේ? ප්‍රශ්නයක් නැහැනේ. තේරුණා. ඉතින් තේරුම් ගන්න උවමනා නම් ඔබට හැමදාම කෝප්ප පිඟන් හට්ටි වලන් තමයි තේරුම් ගන්න හම්බ වෙන්නේ. තේරුම් ගන්නවයි කියන දෙයට වඩා එහා දෙයක් යන ගමනක් තමයි පින්නතුනේ මේ නිර්වාණ අවබෝධය, සද්ධර්මයේ ගමන. මාත් හිතුව ඉස්සර හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් කියලා. පස්සේ බොහෝ දේවල් තේරුම් ගන්න එක පොඩ්ඩක් පසකට දාලා තේරුම් ගන්න කෙනා තේරුම් ගන්න උත්සාහ කළා. මම හිතන්නේ ඔය පින්නතුන් අපේ පින්නතුනේ තැන ඉන්නවා. දැන් තේරුම් අරගෙන ඇති වෙලා තේරුම් ගන්න කෙනා තේරුම් ගන්න උත්සාහ කරනවා. කවුද තේරුම් ගන්න උත්සාහ කෙනා? ගොඩාක් දේවල් තේරුම් ගන්න කෙනා කවුද? හොසිත. මම සංඥාව පුජ්‍යලත්වය. සිතෙහි හැඩය, සිතෙහි වර්ණය, සිතෙහි බර කොබමණද? ඔබ නැඹුරු වන්නේ පරේක්ෂණයට. ස්වාමීන් වහන්සේ කොයිම තැනකවත් නැහැ. උස්සූ තැනකවත්, පහත් වූ තැනකවත්, සමාන වූ තැනකවත් මා වාසය කරන්නට කැමති නැහැ. ඔබ පරීක්ෂණය කරන්න මනසේ හැඩය, මනසේ වර්ණය, මනසේ බර, ප්‍රමාණය, පරිමාණය. ඔබට නොදැකෙන නොදකින ඒ සැනසීම ඔබ මේ ක්‍රියාවලියන් යම් ප්‍රායෝගිකත්වයකට කරන තැනදී සුවිශේෂී අවබෝධයකින් පැනනගින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ චූලපන්තක හාමුදුරුවන්ට රෙදි කෑල්ලක් දුන්නාම රජවහර නම් කියන්න, ඇත්තටම මේ රෙදි කෑල්ලක් පිරිමැදීමයි රජවහර නම් කීම අතර නිර්වාණ අවබෝධය ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද? එහෙම පැහැදිලි කරන්න බෑ. එක්තරා ධර්ම මාර්ගයක ගමන් කරද්දී මහ පුදුම විශ්වයට විදියට ඒක පහළ වෙනවා. හැබැයි පහළ වීම සඳහා නිවැරදි ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකු ලබා දෙන කර්මස්ථානයක් තමයි බුදුරජාණන් වහන්සේගේ කර්මස්ථානය. එසේ නැතුව මොනවා හරි ප්‍රගුණ කළාට නම් එහෙම වෙන්නේ නෑ. තා පරිණත දර්ශනයකින් යුක්ත ගැඹුරු ඒ නිර්වාණ ධර්මයම ප්‍රකට කිරීමෙන් ඔබට යම් මොහොතක ඔබේ ආත්මය මහා පුදුම ගැලවීමකට ලක්වේ. පරීක්ෂණය කරන්න, සම්මර්ෂණ ඥානයෙන් විදර්ශනා කරන්න ඔබේ මනස. ඒ ධම්මානුපස්සනාව, ඒ චිත්තානුපස්සනාව එහෙම නම් දාගෙන මොකද කරන්න ඕනේ? ඒවා ඉබේ කෙරේ. දුප්පදේ දුටුපමනයි කියනකොට ඔය ත්‍රිපිටකේ උගන්නල නෙමෙයි ඒගොල්ලෝ ඒක බැලුවේ. ඉබේ මේ පරේෂණය කරද්දී ආත්ම පරිවර්තනය සිද්ධ වුණා. ඔබ දුටු දේ දුටු පමණයි කියන එකට සංකල්පයක් දාගත්තා. දාරුචීරිය හැඳුරු සංකල්පයක් දාගත්තේ නැහැ, විමර්ශනය කළා. ඔබ දුටු දේ දුටු පමණයි කියන එක ඉගෙන ගත්තා. දාරුචීවර හැඳුරු ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙම නැත්නම් අවබෝධ කරගත්තා. ඉගෙන ගත්තයි කියන එක දෙමේ. මාමේ කියන දේවල් හරිත් නෑ වැරදිත් නෑ පින්නතුනි. ඒ කියන්නේ හරි වැරදි දෙකම තියෙනවා කියන එක නෙමෙයි. හරි තියෙන්නේත් ඔබ ළඟ, වැරදි තියෙන්නේත් ඔබ ළඟ. මගේ දේශනාව තුළ හරි වැරදි නෑ. ධර්මයේ නිසා ඇතිවුණු ස්වභාවික නිහඬ බවක් ඔබේ මනසේ මේ මොහොතේ පවතිනවාද? වහින වැස්ස මගේ නොවේ. අහස වහින වෙලාවට වහිනවා. පායන ඉර මගේ නොවේ. පායන වෙලාවට පායන, බැහැලා යනකොට බහිනවා. ඒ පායන ඉර වහින වැස්ස ගලාගෙන යන ගඟ මගේ නොවේ. ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන වහින පායන ඒ ඉර වැස්ස ගඟ මගේ ආත්මය බවට පත් වුනහම ඒවයි අයිතිකාරය බවට පත් වෙනවා. ඒ අයිතිකාරය බවට පත් වෙන තැන සංවේදනාව ඇති වෙනවා. මේ ලෝකේ කාටවත් අයිති ඉඩමක් නැහැ. නමුත් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම මායින් ගලක් දාලා මේ ඉඩම මගේ කියලා ඉඩමක් වෙන් කරගෙන තියෙනවා. ඒ යථාර්ථවාදීද, ඒ සත්‍යයිද, ඒ ඇත්තටම ඔහුගේ ඉඩමද? නැත. එහෙමනම් ඔබ ඔබේ සිත මගේ කර නොගන්න, එයාත් හරින්න. දකින්න දේ වෙන්න පුළුවන්, ස්වභාව තත්ත්වය වෙන්න පුළුවන්, එයාත් හරින්න. එහෙන් කිසිදු නිමිත්තක්, එහෙන් කිසිදු කාරණයක්, එහෙන් කිසිදු සංවේදීතාවයක් ලබා නොගන්න. මගේ නොවුණු සිතක් ඔබට ඇද්ද? සමහර අයට මගේ වූ සිතක් තියෙනවා, සමහර අයට මගේ නොවුණු සිතක් තියෙනවා. ඇත්තටම මේ මගේ නොවුණු සිතද මගේ වූ සිතද? ඇත්තම කතාව තමන්ගේම සිත. මගේ නොවු දේවල් තියෙනවනේ සමහර අයට, ඒත් මමත්වේම ලක්ෂණය. ඒක මගේ නෙමෙයි. මේ මගේ නෙමෙයි කියලා බෙදන්නේ මගේ දේවල් අතරින්. දැන් මෙතන මේ රෙකෝඩින් ප්ලේයර්ස් ටිකක් තියෙනවනේ. ආ මේ රෙකෝඩින් ප්ලේයර් එක මගේ නෙමෙයි. ඇයි මගේ රෙකෝඩින් ප්ලේයර් එක අතරින්? වර්ධින තැන් තේරෙනවනේ නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ක්‍රියාවාදීය, තක්‍රියාවාදීය ප්‍රතික්ෂේප වෙනවා. ආත්මයක් ඇත කියන දෘෂ්ටියක් නැත කියන දෘෂ්ටියක් ප්‍රතික්ෂේප කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වෙනම ධර්මයක්, ලෝකෝත්තර ධර්මයක්. එහෙම පෙන්වන්නේ මේ ලෝකයේ ස්වභාවය පෙන්වන්න නෙමෙයි, මේ කරුණ පෙන්වන්නේ පිළිතුරේ මේ ලෝකෝත්තර ස්වභාවයක් පෙන්වන්න. ඒක මේ ලෝකීය සංසාරික ගමනට සම්බන්ධ කරලා බලන්න ගියොත් එහෙම පැටලෙනවා. ලෝකෝත්තර නිර්වාණ මාර්ග ධර්ම වෙනම තියෙනවා, ලෞකික පැවැත්මේ ධර්ම වෙනම තියෙනවා. දැන් මාතා පිතූ පට්ඨාන නේද, පුත්ත දාරස සංඝෝ අනාකුලච්ච කම්මන්තං, ඒ තමයි. ඕක නිවසත් එක්ක සම්බන්ධ කරන්න ගියොත් බෑනේ. එතකොට සාවින්නා සාවෝපවන් සතප්පුජ්ජලේ කියනවා, ඒකට අම්මා දාත්තර සලකන්නේ කවුද කියලා අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්න හදාගන්න එපා. ලෝකෝත්තර ධර්ම වෙනම, ලෞකික ධර්මයේ යහපත් ආකාරයෙන් පැවැත්ම ඔබ ඒ විදිහට සිද්ධ කරනවා. හරි පරිස්සමයි. ගහේ ගෙඩියක් තියෙන විට බොහෝ මිනිසුන් කියන්නේ ගෙඩිය උසින් තිබෙන බව පමණයි. කවුරුත් කියන්නේ මගේ අත දිගමදි කියලා. ඒ වගේ ධර්මය ගොඩක් ඈතින් තියෙනවා කියන කතාව පසකට දාලා ඔබේ හැකියාව ටිකක් වැඩි කරගන්න. ඒක ඔබේ අත දික් වේ. එහෙම නැත්නම් හදා ගන්න උපායක් මාර්ගයක් හිතා ගන්න. ඔබේ නිවසේ උපස්සය වල නැති වුනහම කණ්ණාඩි දෙක ඇස් කණ්ණාඩි දෙක නැති වුනහම ඔබ හැමතැනම හොයනවා. ඇත්තටම මේ කණ්ණාඩි දෙක ළඟින්මත් යනවා. ඒත් නිවනක් නැහැනේ හිතට නේද? කණ්ණාඩි දෙක එක මොහොතකදී දකින්නවා. බලන්නකෝ මම මේ කී පාරක් කණ්ණාඩි දෙක ළඟින් ගිහිල්ලා තියෙනවද? දැන්නේ දැක්කේ සමහර වෙලාවට තමන්ගේම බෑග් එකේ කණ්ණාඩි දෙක තියෙද්දී ස්කන්නාඩි දෙක මුළු ගේම පෙල්ලලා හොයනවා. හැමෝටම බැන බැන හොයනවා. එහෙමත් නැත්නම් බෑග් එකෙත් නෑ සමහර වෙලාවට ඔළුව උඩ කණ්ණාඩි දෙක. එහෙසයි දකින්න තුරුම අපිට නිවනක් නෑ. දැකිය යුතුයි. මේවා පින්නතුනේ මේ දේශනය ඔබට මනෝ සංචේතන ආහාර සපයන්නේ. ඔබේ ගැඹුරු අධ්‍යාත්මය ප්‍රතික්ෂේප කරනවා. ඇයි? ඔයා යන්න මමත්වයට සැප දෙන තැනකට, මමත්වයට සුව දෙන තැනකට, මනෝ සංචේතන ආහාර සපයන තැනකට ඔබ යන්න. මේක කිසි දෙයක් මට හම්බ වෙන්නේ නැහැ. බලන්න ඔබට විඳින්න හැකියාව ලැබුණද කියලා. හමුන්නේ දුක සැප සතුට ඒ දේවල් නැතිව තමයි ධර්මයේ ගලා යන්නේ. ඒ කියන්නේ මනෝ සංචේතන ආහාර ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ මාළුවට පේනන්න දිය අඩු වෙනවා. යම් දවසක මාළුවා ගොඩට ගත්තා වගේ දිය සිඳිලා ගියාම මාළුවා දඟලනවා වගේ ඔබේ හිතත් ඔබේ මමංකාරයත් යම් මොහතක මේ යන්නට දඟලාවේ. ඒත් ඔබ හරියට දැනගෙන තිබුණනම් දුක්ඛ සත්‍ය මමත්වය මිය යාම මට හොඳයි, මට සනීපයි. මේ දුක් දෙන්නේ මනස මමත්වය. මේ මනස මේ ආත්මේ විතරක් දුක් දෙනවා නම් මට උහුලගෙන ඉන්න පුළුවන්. මේවා සංසාරෙත් ගිනෙල්ලා දුක් දෙනවා, අපායටත් ගිනෙල්ලා දුක් දෙනවා. ඒක නිසා නැති කරන්න. අපි ඉතින් සරල ක්‍රමවේදයකට ඉතින් කල්පනා කරගෙන නේද මහන්සියක් නැතුව කටයුතු කළා. එහෙම හරිනේ. සමහර මිනිස්සුන් පුරුදු වෙලා ඉන්නවා ලාභ බඩු ගන්න, ලාභ බෙහෙත් ගන්න. ඉතින් ලාභ බෙහෙත් කියලා කියන්නේ ලාභ බඩු කියලා කියන්නේ ඉතින් ඒවයි මොනවා හරි අමුද්‍රව්‍ය වලත් ලාභයක් ඇති මොකක් හරි. ඒ නිසායි අඩු වෙන්නේ. ලාභ ඇඳුම් ගන්න ගියා මොකද වෙන්නේ? හේතු වටිනකම. ඉතින් ඒ වගේ තමයි ධර්මයේ අපහසුයි කියලා කියන්නේ ඒකේ වටිනකම වැඩි. මිල වැඩි කියලා කියන්නේ හි වටිනකම වැඩි. අපිට අවබෝධ කරගන්න අමාරුයි කියලා කියන්නේ මේ සාමාන්‍ය தත්ත්වයේ ඉක්මවා තියෙන දෙයක් නිසා. නමුත් උත්සාහ කරන්න. ඒකට කියනවා සතර සම්ප්‍රධාන වීර්යයන් ඇති කරගන්න. තියෙන කුසලයේ රැක ගන්න, ඥානයේ ගුණය, සතිය සමාධිය රැක ගන්න. නැති වුණු කුසලයේ අනවබෝධයේ තියෙන කරුණු කාරණා වඩා වර්ධනය කර ගන්න. දැන් බලන්න ඔබ නොදැනගත් කරුණු කීපයක් හෝ ගණනාවක් දැනගත්තේ නැද්ද? ඒ තුලින් ඔබ පියනගන්නේ එක පඩියක් ඉස්සරහට. ලබනාත්මී නූපදීන ප්‍රශ්නේ මේ වඩා වැදගත්. මේ ආත්මේ සහනශීලීව ජීවත් වෙන එකයි. උපතක් අවශ්‍ය නම් උපතක් අදිෂ්ඨාන කරොත් බෝසත් කෙනෙක් හැටියට ඒ උපත ගමන් කරන්නත් පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. මේ විශ්වයේ ඔබෙන් ඔබේ අදිෂ්ඨානෙන් තොරව පවතින වෙන දෙයක් නැහැ. ඔබ අදිෂ්ඨාන කරන දේ තමයි ඔබට ලැබෙන්නේ. ඔබ වෛද්‍යවරයෙක් වීමට ප්‍රාර්ථනා කරපු නිසා ඔබ වෛද්‍යවරයෙක් වුණේ. ඔබ නීතිඥයෙක් වීමට ප්‍රාර්ථනා කරපු නිසා ඔබ නීතිඥයෙක් වුණේ. මම මහාන වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගත්ත නිසා තමයි මම මහාන වෙන්නේ. මම බණ කියන අදිෂ්ඨානයක් ඇති නිසා තමයි ධර්මය කියන්නේ. ඔබ ධර්ම අවබෝධය කරගන්න අදිෂ්ඨානයක් ඇති නිසා තමයි මෙතනට එළ වාඩි වෙලා සිටින්නේ. කුමන හේතුවකින් කුමන කාරණයකින් හෝ එතෙන්ට පත් වුණා. ඒ වගේම තමයි පින්නතුනේ තිරිසන් සතුන් වෙන්නේ මිනිස්සුන්ගේ අදිෂ්ඨානය. ඔබට ඒක තේරෙන්නේ නැහැ. මිනිසුන් අපාය යන්නේ ඒගොල්ලන්ගේ අදිෂ්ඨානය. අපායගාමි වින්දනයක් ජීවිතය තුළ පුරුදු කිරීම නිසා තමයි වුණ අපාය ගියේ. සමහර අය ද්වේෂය, වෛරය, ලෝභය ආස්වාදනය කරන්න හරි සන්තෝෂයි. මම එක පුජ්‍යලකෙන් ඇසුවා, ඔබේ විනෝදාංශ මොකද්ද මෙතන ඉඳන් කරන්න කියලා. ඔව් කියනවා, මම මේ පාර යන ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා මගෙන් පාර අහනවා කියනවා. පාර අහුවහම මම මේ ළඟින්ම යන්න තියෙන පාරක් තියෙනවා එතන ටවුමට. නමුත් මම මේ පාර ගියනවලු දුරින්. තව හැතක්ම 25ක් විතර ඈතින් ගිහිල්ලා හැරිලා ආයෙන්න. එහෙම කියලා මිනිහ කියනවා, මම ඒකෙන් සතුටක් ලබනවා කියනවා. ඒ යාගේ අපාගාමි ආශාදේ. එක පාසල් ළමයෙක්ගේ විනෝදාංශය. මැස්සන් අල්ලලා යතුරු කට්ටක අමුණනවා. ඔය කටුවක අමුණනවා, හැට කටුවකදී අමුණනවා. ගුරුවරු මෙයාට තරවටු කරනවා, අවවාද කරනවා, අහන්නේ එයාගේ ආශාදේ. ත්‍ස්තවාදී කණ්ඩායම් වල ආශාදේ මිනිසුන් ඝාතනය කිරීම, සමූල ඝාතනය කිරීම. ඒ අපාගාමි ආශාදේ නිසාම වුණ අපාගාමි වින්දනයකට යොමු වෙනවා. කොසල් රජුරුවන්ගේ ආශාදයක් තිබ්බා. කාන්තාවන්ට අදිසේ ලොල් බවක් තිබ්බා. ඒ ආශාදේ වින්දනය කරමින් අවසානෙත් මිය යන්න ගිහිල්ලා පණුවෙක් වෙලා උපදිනවා. ආයේකින් මිදලා සුගතිගාමීත්වයට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු නිසා දැන් ඒගොල්ලෝ නිවන් දැකලත් ඇති. ඒ තමන්ගේ මනස හැදගස්වන්නේ ඒ තැනට තමන්මයි. වෙන කෙනෙක් නැහැ. තමන්ට පිහිට වෙන්නේ තමන්මයි. තමන්ගේ මනස ස්වභාවය දන්නේ තමන්මයි. නිවනට හැදගස්වන්නත් පුළුවන්. වේදනාවල් වලට හැඩගස්සලා ඒ වේදනාවල් වලට අනුරූපී වූ වේදනාවල් ලබන්නටත් පුළුවන්. පිනේ ධර්මයේ තියෙන්නේ, පවයේ තියෙන්නේ අනුරූපී විපාකනේ. අපි පින් දෙනකොට හැම විටම කියනවනේ නේද? අනුරූපී විපාකය. ආහාර දානය දුන්නාම ආයු වර්ණ සබබල ප්‍රඥා. ඇයි ස්වාමින් වහන්සේලාට මේවා ඇති කරගෙන ධර්මයේ දේශනා කිරීමේ උදාහස වෙන්නේ නැන්නේ? ප්‍රාණඝාතයක් කළාම ආයුෂ කෙටි වීම ආදී වශයෙන් ඒ තමන්ට දෙනවා. කෙනෙක් සුවපත් කිරීම කළාම තමන්ට නිරෝගී බව. කෙනෙක් ලෙඩ කළාම තමන්ට රෝගී බව. සම්බදිශාව කියන්නේ රෝගයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ශරීරයකට හැදෙන්න ඕන දෙයක්. කර්ම විපාකෙමත් නෙමෙයි හැම දෙයක්ම, හැම රෝගල්ම, හැම බයත්මක්ම තියෙන්නේ. විශ්ව ධර්මතාවයක් තුල තියෙනවා. පවතිනවා. ඔබ සැනසීමෙන්ද, ඔබ සතුටෙන්ද, ඔබ ප්‍රමෝදයෙන්ද? ඔබේ සැනසීම කොහෙද ඇත්තේ? ඔබ සිතන්නේ කොහෙ ඇති කියලාද? ඕස්ට්‍රේලියාවේ පුතා තනියෙන් ඉන්නේ, දුව තනියෙන් ඉන්නේ කියලා දුවගෙන ආව බලන්න. දැන් සැනසෙල්ලද? හ්ම්? ආයිති ළඟාවට දුවගෙන යනවා. එහේ අර පොඩි දුවා තනියෙන් පොඩි පුතා තනියෙන් කියලා ආයි දුවයි යනවා. සැනසෙල්ලද? මේ ලෝකේ කොයිබකවත් හොයාගන්න බෑ පිනුතුරු සැනසෙල්ල. ලෝකේ නෑ, ලෝකෝත්තරවයි තියෙන සැනසෙල්ල. ඒ කියන්නේ ඉන්ද්‍රිය විෂය ඥාණයට වඩා දෙයක් අපි තුල වැඩෙන්න ඕන. දැන් මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන ධර්මයක් දේශනා කරන නිසා මොකද වෙන්නේ? හැම තිස්සෙම ත්‍රිවේදනාව ඉක්මවා, සංඥාව ඉක්මවා, සංකාරය ඉක්මවා නේද? විඥානෙ ඉක්මවා පවතින හඬක් තමයි ඇහෙන්නේ. අල්ලන්න බෑ. සාමාන්‍යයෙන් ධර්මයේ කොහෙන් ඇල්ලුවත් නිකන් අතහැරෙන ගතියක් තියෙනවා. එහෙම නේද? බලන්න හොඳින් මෙතෙක් වෙලා හැමදෙරම මොනවද දේශනා කරේ කියලා හොඳින් අල්ලලා බලන්න. අර පුනර්භවයයි නැවත උප්පත්තියයි කියන වචන දෙක තුන අතහැරියාම ඉන් ටික ඔක්කොම බලන්න. දුටුතේ දුටුපමණයි කියන මේ ග්‍රහණය නොකිරීමයි මේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. මේක වරද් දෙකක් උත්සාහ කරලා අත්හරින්නේ පාපියෝගය. ඒක දහස්වරක් හෝ ලක්ෂවරයක් මම උත්සාහ කරලා තේරුම් ගත යුතුයි. දැන් මැණික් බලාපොරොත්තුෙන් පතල් හරන්න යන මිනිස්සේ කුදුළු උදැල්ලෙන් දෙකක් පොළොවට ගහලා මැණික් නැහැ කියලා කිව්වොත් මැණික් හම්බ වෙනවා. එහෙම වෙන්නේ නැහැ. තුන් විශ්වාස කරන බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නවා වීරය කළා කියලානේ. අපි ධර්මයේ දේශනා කළා වීරය කරන්නත් කියලා. මේ තව ස්වරූපයකින් මේ කියලා දෙන්නේ මේ ධර්මතාවය පිළිබඳව හොඳ අවදීකින් අසන්න. පින්තුනේ නිවන් දකින්නේ නිරායාසයෙන්. නිවන් දකින්නට අවශ්‍ය කරන්නේ ආයාසය නොවේ නිරායාසය. හැබැයි ඔබ ජීවත් වන නිරායාසය නොවේ. ඒක ලෝකෝත්තර නිරායාසය. ඔබ ජීවත් වෙන්නේ මහා ප්‍රශ්න ගොඩක් තියදී ඔය පාඩුවේදී. ඒක නෙමෙයි මේ වෙනම ධර්ම කාරණයක් වෙන තුනේ. නිර්වාණය අවබෝධ වෙන්නේ නිරායාසයෙන්. නිරායාසයෙන් මේ ලෝකේ අවබෝධ වෙන දෙයක් වේද? ඒ තමයි නිර්වාණය. ඒ ආයාසය අවශ්‍ය කරන්නේ මේ අපේ ශරීරය, මේ අධ්‍යාත්මයට රූපයක් ඇදලා ගන්න, ගන්ධයක් ඇදලා ගන්න, රසයක් ඇදලා ගන්න, ස්පර්ශයක් ඇදලා ගන්න, සංකල්පයක් ඇදලා ගන්න බැඳගෙන ඉන්න තමයි ආයාසය ඕන. දැන් ඉතින් කිය මේ ආඳුරු අපිව කරකවලා අතහැරලා අතරමං කරලා විසුවටලා ගියා කියලා. එක වෙලාවට එකක් කියන, තව වෙලාවට තව එකක් කියන, මොකෝ කියන අපිට නම් තේරුන්නේ නැහැ. ඒක තමයි කියන්නේ පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ දකින්න තුරුම, ප්‍රත්‍යක්ෂ වෙන තුරුම ඒක දන්නේ නැහැ මොන ආකාරයෙන් මොන විදිහට තමා තුළ සිද්ධ වෙනවද කියලා ඔබ විමසන්න. නිරායාසයෙන් තමයි නිර්වාණ ධර්මය අවබෝධ වෙන්නේ. ඒ කියන්නේ ඔබ සෑම විටම ආයාසයෙන් ඉන්නේ. ආයාසය කියන්නේ කරත්තේ කරතියෙන් යනවා. මනසාචි පදුට්ඨේන කියන තැන මනස ස්පර්ශ කළොබ ඉන්නේ. ඒ කියන්නේ කරත්තේ කරතියෙන් යනවා. ආයාසය කරත්තේ කරතියෙන් යන්නේ ඉතින් හරකට ආයාසය ඕනනේ. මනසාචි ප්‍රසන්නේන ප්‍රසන්න කරනවා. එහෙම නැත්නම් අතහරිනවා. ලෝභ ද්වේෂ මෝහ වලින් නිදහස් වෙනවා. නිරායාසයට පත් වෙනවා. නිරායාසී නිර්වාණය. ආයාසී නෙමෙයි. වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලොකු හැදෑරීමක් නැති අවුරුදු ගානක් වෛද්‍ය විද්‍යාව තුළ අවුරුදු 50ක් විතර පරණ වෙච්ච කතිකාචාර්යවරයෙක් ඇවිල්ලා මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව වැඩි තේරුමක් ගන්න පිරිසකට වෙන වෙන රස්සාවල් කරන් ඉන්න පිරිසකට ලොකු දේශනයක් කරන වෛද්‍ය විද්‍යාව පිළිබඳව. ඒගොල්ලන්ට තේරෙයිද? තේරෙන්නේ නෑනේ. ඒක ස්වභාවය. නමුත් මේ හැමදේම මොන තත්ත්වයේ සිටියත් අපි මේදී හෙමින් තේරුම් ගන්න උත්සාහ කරන ඕන සාමකාමී. කලබලයේ ටික පාට ඕක මට තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. මම ඉතින් මෙතන ඇවිල්ලා බොරු කියන්න ඕනේ නේද? පටලවන්න ඕනේ නේද? තියෙන දේ තියෙන විදිහට කියන්නේ. කන්දේ පහළ ඉඳන් බල්ල කෙනාට පේන්නේ කන්ද මෙහෙම උඩට. පේනවා නේද? කන්ද මෙහෙමයි කියලා කියන්නේ. කන්ද උඩ ඉන්න කෙනා කියයි නෑ නෑ කන්ද මෙහෙම නෙමෙයි කන්ද තියෙන්නේ මෙහෙමයි කියලා. ඔබ ඒක පිළිගන්නවද? කඳ උඩ ඉන්න කෙනා මොකද කියන්නේ? කඳ තියෙන්නේ පහළට මෙහිමයි. කාලා ඉන්න කෙනා මොකද කියන්නේ? කඳ තියෙන්නේ මෙහිම නෙමෙයි මෙහිමයි. ඉතින් මම ගොඩක් වෙලාවට බොහෝ දෙනාගෙන් මේ චෝදනාවට ලක් වෙන්නේ ඒකයි. ඒගොල්ලෝ කියනවා කඳ මෙහිමයි හන්ද. මම උඩ ඉන්න කියන මෙහිමයි කඳ. එනිසා ඔබ කඳ මුදුනට ගිහිල්ලා බලන්න. එක දවසකින් නම් අවබෝධ වෙන්නම හොඳ නැහැ. මොකද හේතුව ඒ මොන අගයක් නැති වෙනවනේ නේද? මේක කාටද යෙදෙන්න ඕන නැත්තම් කියලා හරි ලේසි කියලා. දැන් අපි ස්ථානයට ආපු බොහෝ පින්නතුන් පසු අවබෝධයටපත් වෙච්ච අය පවා කියන කතාවක් තමයි සමහර අයට නෙමෙයි සමහර අයට සිද්ධ වෙච්ච දෙයක්. අනේ හාමුදුරනේ අපි අවුරුදු 5ක් විතරම ඔබ වහන්සේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අපි තබ්බීර වෙලා බලන් හිටියා. අපිට අවුරුදු 5ක් ගියා තමයි ඔබ වහන්සේ මේ වගේ ගැඹුරු ධර්මයක් කියන්නේ මෙහෙම තේරුම් ගන්න පුළුවන් දහමක් මේ කියන්නේ අවබෝධ කරන්න පුළුවන් දහමක් කියන්නේ මේ භවයේදීම මහ වෙනසක් ඇති කරගන්න පුළුවන් ධර්මයක් කියන්නේ කියලා තේරුම් ගත්තේ. එහෙම යන්නේ නැහැ. සමහර අයට වචන හතරක් පහක් ඇති වෙනවා තමයි. ජීවිත අවබෝධය වෙනවා. දැන් මගේ එක් ඥාති කෙනෙක් ඉන්නවා පොලිසියේ වැඩ කරලා, දැන් එයා විශ්‍රාමිකයි. මගේ තාත්තගේ පැත්තේ මම එයාගේ ගෙදර ගියා. ගෙදර ගියා මට හොඳ වැකියක් මාතර ප්‍රදේශ කෙනෙක් හොඳ වැකියක් මට ප්‍රකාශ කළා. ඒ තමයි හම්දුරු නොමිලි කන්න ක්‍රමයක් හදාගත්තේ කියලා කිව්වා. කොහොමද වැඩේ නේද? බෙල්ල ගැබුවා වගේ නේද? ඊළඟට මම එතුමන්ට කිව්වා මගේ බාප්පා වෙන කෙනා ඥාති වෙන්නේ. මම කිව්වා මේ ඔයාලත් එක්ක මම කෑම ගෙනල්ලා තින්නේ. වොෂයක් එහෙම දාගෙන ඉන්නකො කියලා කිව්වා. බාප්පා තම්බීසි වුණා. මොකද මේ කිව්වේ? මොකද මම ඇඟිල්ල එල්ල දහම් පාසල් ගිහපු පොඩි කොල්ලෙක් ඇටයා. ඊට පස්සේ ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණා මම එතුමාට කිව්වා මේ ඕක මේ කාල බේලා ඔහොම ජීවත් වෙලා හරියනවද? නිවනක් දහමක් ගැන හොයන්නේ නැද්ද? හම්දුනේ අපිත් හොයන්නේ ඒක තමයි. කවුරුත් අපිට කියලා දෙන්නේ නැහනේ. මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න අතර මේ ගැටලු අතර තැඩපිලා මැරෙන්න බැරි කමට ජීවත් වෙන්නේ. මම සුව ඔබ මෙතෙක් කාලයක් නිවන හෙව්වේ ඉන්ද්‍රියන් පහෙන්නේ. මොන මතක තියාගන්න මේ කොටස හොඳට ගන්න පින්නතුනේ. ඔබ මෙතෙක් කාලයක් සෙව්වේ ඉන්ද්‍රියන් පහෙන්. ඔබටත් ඒක ආදේශ කරන්න බැරිද? හරි. මම සුව ඔබ මෙතෙක් කාලයක් නිවන සෙව්වේ ඉන්ද්‍රියන් පහෙන්. සැනසීම හෙව්වේ ඉන්ද්‍රියන් පහෙන්. නිවන කියන්නේ ඒක. ඔබ නිවන හොයන්න ඉන්ද්‍රියන් පහෙන් තොරව ඔබටත් මම මේ දැන් කියන්නේ ඒක. ඔබ නිවන සොයන ඉන්ද්‍රියන් පහෙන් තොරව. එයා තේරුම් ගත්ත නම් ඇයි ඔබට ඒක තේරුම් ගන්න බැරි? ඔබත් මිනිස්සෙක්නේ, ඔබටත් ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් හෝ තව කාලෙකින් හෝ ඒක තේරේ දවසක. ඉන්ද්‍රිය සංවර කරලයි අපි මේ ධර්මයේ අවබෝධ කරගන්නේ. මේ ඉන්ද්‍රියන් වල පංච උපාදානස්කන්ධේ රඳවගෙන නෙමෙයි, රූප සංඥා රඳවගෙන නෙමෙයි. ඉන්ද්‍රියන් තුල වැඩ සිටීමෙන් නෙමෙයි, ඉන්ද්‍රියන් සංවර කිරීමෙන්, ඉන්ද්‍රියන් අතහැරීමෙන්, ඉන්ද්‍රියන් උදාහැරීමෙන්, ඉන්ද්‍රියන් ඉක්මවා ගමන් කිරීමෙන් පමණයි. ඉන්ද්‍රියන් ඉක්මවා ගමන් කරන්න මේ ඉන්ද්‍රියන් වලට තියෙන ආසත්ත වේග සියල්ල නිවා දමන්න ඕන. තේරුණා නොතේරුණා හොඳින් අහගෙන ඉන්න ලෝකෝත්තර ශක්තිය නිබේ වැඩෙනවා ඒ අවබෝධය තුල. මෙවැනි දර්ශනාවක් කරන්න ලොකු කැපවීමකින් නැත්නම් කතාන්දරයක් කියන එක මට හරි ලේසි දෙයක්. ඒක මට බොහොම ලේසි. මොකක් හරි කාරණයක් රසවත්ව කියන එක හරි ලේසි. ඔබ හිනස්සවන්න බොහොම ලේසි. හොඳ කතිකයෙකුට ඉගෙන ගත්ත කෙනෙකුට බෑ. මේක පුළුවන් කාරණයක් නේ. ඒ මිනිසුන් හිනස්සවන්න වෙනම පොත්පත්ත් තියෙනවා. එහත් ඉගෙනගෙන බැලුවහම මේ හිනස්සන එක හරි ලේසි. ඉඳලා ඉරලා hina ගියට කමක් නැහැ. නමුත් ඒක නෙමෙයි මේ. හොඳයි පින්නතුනේ, පින්නතුන් සාන්සෙළු දෙනාටම තුන් වූ ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දස බල සීලම් පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සරේලා ජින වචන නදී චිරං වසතු. දස බල බුදුන්නම් සෙල් මුදුන තින්වතු නිවන්නම් මහා සමුදුර කෙළවර කොටති සතතින් අරියට ගිමග සිලිලින් සිහිල්ලෝ නිතිසුව දෙන ජිනවදන් ගඟබෝ කල් ගලාවා සව් සතන් සනහා සාදු සාදු සාදු.